ශ්‍රද්ධාවන්ත පින්නතුනි, ධර්ම ශ්‍රවණේට ප්‍රථමයෙන් සීලයක පිහිටීමට සම්මා සම්බුදුරජාණන් වහන්සේ සිතින් අරමුණු කරගෙන නමස්කාරය කියන්න.
සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
බුද්ධං සරණං ගච්ඡාමි.
බුද්ධං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
සරණාගමනං සම්පූර්ණං
ආමභන්තේ.
පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
පානාතිපාතා වේරමණී සික්ඛා පදං සමාදියාමි.
අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං.
ආමභන්තේ. සාදු සාදු සාදු.
සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා.
සාදු සාදු සාදු.
නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස.
සාදු සාදු සාදු.
සීලේ පතිත්තාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤං ච භාවයං. ආතාපි නිපකෝ භික්ඛෝ සෝ ඉමං විජඨයේ ජඨං ති.
සාදු සාදු සාදු.
මහා සංඝ රත්නයේ අවසරේ ශ්‍රද්ධාවන්ත පින්නතුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවඥ රාජෝත්තමයන් වහන්සේ විසින් සැවැත් නුවර ජේතවන මහා විහාරයේ වැඩ ඉන්නා රාත්‍රියේක මැදියම නොඑක් විදිහේ දහම් පැන ධර්ම ප්‍රශ්න ගැටගසාගෙන ආව දෙවියන් බ්‍රහ්මයන් අතරත දිව්‍ය පුත්‍රයෙකු විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් වදාළ ගාථා ධර්මයක් අද මේ සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් ධර්ම ශ්‍රවණේ පිණිස අපි මාතෘකා කරන්ට යෙදුණා. සැබවින්ම සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සග්දව රජතුමා අමතා පිරිනිවන් අදේ වැඩ ඉඳගෙන විධාන කරලා තියෙනවා, සග්දෙවිඳුනි මගේ ඇවෑමෙන් ශ්‍රී සම්බුද්ධ ශාසනයේ මුල් බැසගෙන වසර 5000ක් මුළුල්ලේ පවට්නේසේ ලංකාද්වීප ධරණී තලයෙහි එනිසාසේ ලංකාද්වීපයත් ලංකාද්වීප වාසීනුත් නිරතුරුව ආරක්ෂා කළ යුතුයි කියලා අනදීලා තියෙනවා. ඒ නිසා අවුරුදු 2500ක් පිරිනතුරුත් බුද්ධ ශාසනය දැනට පැවතුණා. ශ්‍රී ලංකාද්වීපයේ අවුරුදු 2300 ගානක් මුළුල්ලේ නිර්මලව පැවතුණා. ඉදිරියටත් මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීමේම උදාර අදිෂ්ඨානයෙන් පවත්වනු ලබන සම්බුද්ධත්ව ජයන්තිය පිළිබඳව පිළිවෙතින් සැරසෙමු කියන මේ තේමාව යටතේ දෙවියන්ටත් අපි ආරාධනා කරනු පිණිසයි දේවපුත්‍ර සංයුත්තේට අයිති මේ ගාථා ධර්ම ඉදිරිපත් කරන්න හිතුනේ. අද විශේෂයෙන් ධර්ම දේශනය සඳහා මාතෘකාවසයෙන් ඉදිරිපත් කරන්න මෙසේ ලැබුණත් ධර්ම දේශනාවෙන් ආරාධනා කළ පින්තුන්ගේ ආරාධනය දුනේ ප්‍රඥාව පිළිබඳව දේශනා කරන සේක්වා කියන මේ මාතෘකාවයි. එනිසා මේ ගාථා ධර්මයේ සඳහන් වෙන අර්ථ සම්පatti අතරත මුදුන් මලකඩ වැනිව සඳහන් වෙන ප්‍රඥා භාවනා සම්බන්ධවයි ධර්ම දේශනයේ පැවැත්වෙන්නේ. ගාථාවේ කෙටි තේරුම මෙහෙමයි. උපතින්ම ත්‍රිහේතුක ප්‍රතිසන්ධියේතු උපන් නැනවත් මිනිසෙකු කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ඇතිව අඛණ්ඩ අච්චිද්‍රාදි වශයෙන් අංග සමන්වාගත සීලයක පිහිටා සිටගෙන පාරිහාරී ප්‍රඥාව කියන නිරතුරුව පවත්නා වූ ඥාන සම්පන්නව චිත්ත භාවනා ප්‍රඥා භාවනා වැඩුවොත් තුන් ලෝකයේම ගැටගහගෙන තියෙන 108 වැදෑරුම් වූ තෘෂ්ණා ජටාව, තෘෂ්ණා අවුල, තෘෂ්ණා ගැට ලියාගත හැකිය කියන එක මේ ගාථාවේ කෙටි තේරුමයි. සපඤ්ඤෝ නරෝ කිවි උපතින්ම නැනවත් කෙනෙක් වෙන්නට ඕනේ. පඤ්ඤවන්තස්සායම් භික්ඛවේ ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස. මේ සාරවත්්‍ය දේශිත ශ්‍රී සද්ධර්මයේ වැටෙන්නේ ඥානවන්තයාටයි. එනිසා උපතින් නැනවත් කෙනෙක් වෙන්නට ඕන. මෙතන නැනවත් කෙනෙක් කියලා කියන්නේ පටිසන්ධි ප්‍රඥාව ඇති උපන් කෙනෙක් ගැනයි. පටිසන්ධි ප්‍රඥාව කියන්නේ පටිසන්ධික්ෂණයෙහි සෝමනස්ස සහගත හෝ උපේක්ෂා සහගත හෝ ඥාන සම්ප්‍රයුක්ත ප්‍රතිසන්ධි විපාක සිතකින් උපදෙලා සිටින්නට ඕනේ. එතන තියෙනවා කුසල මූලයකින් උපන්නේ අව්‍යාකෘත අලෝභ අදෝස අමෝහ කියන කුසල මේ විපාක මූල තුන තියෙනවා. එනිසා ඒකට කියනවා ත්‍රි හේතුක ප්‍රතිසන්ධිය. ජාති ස්මරණ මේ ජාති ප්‍රඥාව. එවැගේම සපඤ්ඤ නර කියන මේ නමින් හඳුන්වන්න පුළුවන් උපතින්ම ත්‍රි හේතුක උපන් පුජ්‍යලයා. එවැන්නෙකුට තමයි ගැඹුරු ධර්මයක් ආબોධ කළ හැකි වෙන්නේ. ඥාන වැඩෙන්නේ, අභිඥා ලැබෙන්නේ, විදර්ශනා ඥාන වැඩෙන්නේ, මාර්ගඵල ප්‍රතිලාභ කළ හැකි වෙන්නේ එවැන්නෙකුටයි. ඒක නිකන් ලැබෙනවා නෙමෙයි. කල්ප ගණන්, කල්ප සිය ගණන්, කල්ප දහස් ගණන් තිස්සේ පුරුදු කරපු පාරමී ධර්ම ඇති අයටයි මේ අවස්ථාව ලැබෙන්නේ. නමුත් අපි සලකා බලන්නට ඕන සේ ලංකාදීපයේ දහස් ගණන් ලක්ෂ ගණන් ඉන්නවා ත්‍රි හේතුක උත්පත්ති ලබාගත් නැනවත් අය. ඒ අයට පුළුවන්කම තියෙනවා මේ කියන ධර්මය අනුගමනය කරන්නට. ඊළඟට ආතාපි නිපකෝ කියන මෙන්න මේ ගුණාංග දෙක අත්‍යවශ්‍ය වෙනවා චිත්ත භාවනා ප්‍රඥා භාවනා වඩන්න. ආතාපි කියන්නේ අප්‍රතිහත ධෛර්යයෙන් යුක්ත වූ සතර සම්‍යප්ප්‍රදාන වීරියයි. ඒ වගේම නිපකෝ කියන්නේ සති සම්පජඤ්ඤයයි. ප්‍රධාන වශයෙන් ප්‍රඥාව කවදාකවත් ප්‍රඥාව සතියෙන් තොර වෙන්නේ නැහැ. ප්‍රඥාවෙන් තොර සතියක් තියෙනවා ඥාන විප්‍රයුක්ත සිත්වල. එසේ නමුත් ප්‍රඥාව නම් සතියෙන් යුක්තමයි. එනිසා සති සම්පජඤ්ඤය කියන මේ උසස් ගුණය එතකොට වීරියයි සිහියයි නුවණයි පිහිටුවාගෙන චිත්ත භාවනා ප්‍රඥා භාවනා වැඩි යුතුයි කියලයි සරුවඥන් වාසේ දෙව්පිරි සමතාව අදාළේ. එහිදී සඳහන් වෙනවා චිත්ත භාවනා නමින් හැදෙන්නේ සමත භාවනා 40යි. ප්‍රඥා භාවනා නමින් හැදෙන්නේ විදර්ශනා ඥානයයි. දැන් මෙතෙන්දී අපි ප්‍රඥා පැත්තටයි හැරෙන්නේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ප්‍රඥා භාවනාවේ අවස්ථා රාශියක් හඳුන්වන්නට තියෙනවා. විශේෂයෙන්ම කුසල චිත්‍ර සම්ප්‍රයුක්ත වූ ප්‍රඥාවයි විපාක සිත් සම්ප්‍රයුක්ත වූ ප්‍රඥාවයි අවස්ථා දෙකක් තියෙනවා. අපේ සරුවඥන් වහන්සේගේ సంతානයේ පිහිටා තිබෙන සෑම ප්‍රඥා සම්පත්තියක්ම ප්‍රයෝජන ගන්නේ විපාක සිතකින්. ඒ කියන්නේ විමෝක්ෂාන්ත කියලා කියන අරිහත් ඵල සිතෙට. විමෝක්ෂාන්ත බෝධියාමූලේ සහප්‍රසබ්බඤ්ඤුත ඥානස පටිලාභා සච්චිකා පඤ්ඤත්ති කියලා මේක හඳුන්වනවා. බෝධින් වහන්සේගේ මුලදී වජ්‍රාසන ආරූඪව සතර මාර්ගඥාන සතර ඵලඥාන ප්‍රත්‍යක්ෂ කරගෙන ආબોධ කරගන්න වෙලාවේ අරිහත් මාර්ගඥානයේ කියනවා විමෝක්ෂය කියලා. ඒ විමෝක්ෂයට අගින් ලැබෙන්නේ අරිහත් ඵලසිත. ඒකට කියනවා විමෝක්ෂාන්ත කියලා. ඒ විමෝක්ෂාන්ත වූ අරිහත් ඵල සම්ප්‍රයුක්ත වෙනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ సంతානයේ තියෙන දසබල ඥාන, චතුවිසාරද ඥාන, චතුපරිසම්මිදා ඥාන, එවැගේම චුද්දස බුද්ධ ඥාන, සෝලස මහා ඥාන, තසත්ත ඥාන, සත්සත්ත ඥාන, සත් අසාධාන ඥාන සියල්ලම අරියත් ඵලයේ ලබාගත්යන් පස්සේ ලැබෙන බැවින් ඒවා සියල්ලම සරුවක් ඥානවාගේ సంతානයේ පහළ වෙන්නේ බොහෝසෙන් ක්‍රියාසිත හැටියට. අභිඥාසිත වෙනම තියෙනවා. ඒ අර සියල්ලම ඥාන සම්ප්‍රයුක්තව ක්‍රියාසිත හැටියටයි පහළ වෙන්නේ. දැන් මෙතෙන්දී මේ ප්‍රඥා භාවනා විදිහ හඳුන්වන්නේ කුසල චිත්ත සම්ප්‍රයුක්ත විපස්සනා ඥාන සම්බන්ධවයි. ඒක අපි කෙටියෙන් පළමුවෙන් හඳුනා ගනිමු. මේ දේ සඳහන් වෙනවා ප්‍රශ්න පන්තියක්. කා පඤ්ඤා, ප්‍රඥාව කියන්නේ කුමක්ද? කේනට්ඨේන පඤ්ඤා, ප්‍රඥාව කියන්නේ කවර අර්ථයකින්ද? කානස්සා ලක්කන රස පච්චුපට්ඨාන පදට්ඨාන, ඒ මේ ප්‍රඥාවේ ස්වභාව ලක්ෂණී කුමක්ද? ක්‍රියාකාරී අර්ථ රසේ කුමක්ද? වැටෙන්නේ කොයි ආකාරයෙන්ද? ආසන්නම හේතුව ප්‍රඥාවට කුමක්ද? කදවිදා පඤ්ඤා, මේ ප්‍රඥාව කී වැදෑරුම්ද? කතම් භාවේ තබ්බා, මේ ප්‍රඥාව කොහොමද වඩන්නේ? එවාගේම කිමානිසංසා පඤ්ඤා, මේ ආනිසංස මොනවද? ප්‍රඥාව ආනිසංස මොනවද? මෙන්න මේ ටික තෝරා ගන්නකොට අපට පුළුවනි යම් පමණකින් ප්‍රඥාව කියන්නේ කුමක්ද කියන එක පහදා ගැනීමට. කා පඤ්ඤා කියන මේ වචනයෙන් හඳුන්වන්නේ ප්‍රඥාව කොයි විදිහේ එකක්ද කියන එකයි. ප්‍රඥාව කියලා කියන්නේ මෙහෙම කියන එක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ වචනයෙන්ම පහදා දීලා තියෙනවා. කුසල චිත්ත සම්ප්‍රයුක්තං විපස්සනා ඥානං පඤ්ඤා. දැන් මේ භාවනා වශයෙන් වඩන්න තියෙන ප්‍රඥාවේ ස්වභාවය නම් හඳුන්වා ගැනීමට තියෙන කෙටි වචනේ නම් කුසල් සිතක යෙදෙන්නා වූ විදර්ශනා ඥානයයි. විදර්ශනා ඥානෙ මෙතන පඤ්ඤා නමින් හඳුන්වනවා. විපස්සනා ඥානෙ කියනකොට ඒකේ අවස්ථා ભેද රාශියක් තියෙනවා. ඒක දැන් ඉදිරියේ කතම් භාවේතබ්බා කියන තැනදී පැහැදිලි වෙයි. ඊළඟට හඳුන්වනවා කේනත්තේන පඤ්ඤා. මේකට ප්‍රඥාව කියන්නේ මොන අර්ථයකින්ද? ප්‍රඥාව කියන්නේ මොන අර්ථයකින්ද? පජානනට්ඨේන පඤ්ඤා. මෙන්න ඒකේ තේරුම ප්‍රකාශයෙන් ප්‍රකාරාසයෙන්, ඒ කියන්නේ විවිධාකාරයෙන් නානා ප්‍රකාරයෙන් විනිවිද දක්නා ස්වභාවය නිසා මේකට පඤ්ඤා පඤ්ඤා කියලා කියන්නේ. ඒක තේරුම් ගැනීමට ලස්සන නිදර්ශනයක් කියනවා. ඒ කියන්නේ යම්කිසි ලෑල්ලක් උඩ නැත්තම් මේසයක් උඩ තියෙන රං කහවණුවක් කියලා හිතමු. මේ රං කහවණුව වයස 2 3 වාගේ වයස ඇති කුඩා දරුවෙක් දකිනකොට ඒ ළමයා දන්නේ මේකේ පාට නැත්තම් jig බව, කෙටි බව, එවාගෙම දිලිසෙන බව, මේ ටිකේ දරුවා දන්නවා. ඊට වඩා දෙයක් ඒ දරුවා දන්නේ නැහැ. මේක රම්පවුමක් කියන්නවත් දන්නේ නැහැ. ඊළඟට දන්නවා ගමේ මිනිහෙක් මෙතෙන් ආවම ඒ මිනිහයා දන්නවා මේක රත්තරම් පවුමක්. මේ රත්තරම් පවුමෙන් මෙච්චර වටිනාකම ඇති දෙයක් කරන්න පුළුවන්. මෙච්චර ඇඳුම් ගන්න පුළුවන්, මෙච්චර බඩු බාහිර ගන්න පුළුවන්, මෙච්චර ආභරණ සඳහා මේක මිල කඩන්න පුළුවන්. ආදිවාසීන් ඔහු ඒ සම්බන්ධව දන්නවා. ඊළඟට රංකරුවෙක් එනවා. මේ රංකරුව ඇවිල්ලා මේ සංපා කහවණුව දැක්කාම ඔහු ගත්ත ගමම දන්නවා මේක බර මෙච්චරයි, මේක රත්තරම් ප්‍රමාණය මඳටිය මෙච්චරයි, තමක් ප්‍රමාණය මෙච්චරයි, රිදී ප්‍රමාණය මෙච්චරයි, මේක අසවල් රටේ නිපදව පුරං කහවණුවක්, මේකෙන් මෙච්චර මෙච්චර ආභරණ විකෘති හදන්නට පුළුවන්, මේකෙන් මෙච්චර ආදායමක් ලබන්න පුළුවන් කියලා ඒ සම්බන්ධව සියල්ලම අතට අරගෙන දිවේ මේ රස බලලා තවත් ක්‍රමවලින් මේකේ නියම යථාතාත්වය ඔහු දැනගන්නවා. මෙන්න මේ අවස්ථා තුන වාගේ තමයි සංඥා විඥාන පඤ්ඤා කියන මේ දැනීමේ අවස්ථා තුන. සංඥාව කියන්නේ යම් දෙයක් හැඳිනීම. ඒ හැඳිනීම කොයි විදිහද කියනවනම් අර කුඩා දරුවා රම්පවම දැකලා තමන්ගේ දෙමව්පියන් දෙකින් අම්මේ තාත්තේ මෙන්න ලස්සන දෙයක් තියෙනවා කියලා. ඔහු දන්නේ එච්චරයි. මේ දිලිසෙන දෙයක්. ගම්වැසි මිනිසයා සාමාන්‍යයෙන් ගමේ ගොඩේ ජීවත් වෙන මිනිසයා එක දකින්නකොට දන්නවා මේකෙන් මෙච්චර දෙයක් කරන්න පුළුවන්. මෙච්චර දෙයක් අපිට ප්‍රයෝජන ගන්න පුළුවන් කියලා ඔහු සම්බන්ධව දන්නවා, රම්පවණම් බව දන්නවා. ඒ වගේ තමයි විඥානයේ සංඥාවට වඩා වැඩි දැනුමක් විඥානයේ තියෙනවා. ඊළඟ රංකරුව ඇවිල්ලා මේ රම්පව මතට අරගෙන බර කෙරලා බලලා දිවේ මේ රස බලලා නොයේ ක්‍රම වලින් මේ රම්පව මේ යථාතත්ත්වේ තෝරා ගන්නවා. ඒ වගේ තමයි ප්‍රඥාව. සංඥාවෙන් පුළුවන්කම තියෙන්නේ නිල් පාට, කහ පාට, රතු පාට, සුදු පාට, වටකුරුකම, දිග පාළ, උස මිටි, බර සාරය ඔය ගති තේරුම් ගන්න පමණයි. විඥානයේ පුළුවන්කම තිබෙන්නේ ඒ සම්බන්ධ ඊට වඩා ආબોධයක් කරන්න පුළුවන්, ඔහුට විදර්ශනා කරන්නත් පුළුවන්. සමත වාසයෙන් භාවනා කළ ධ්‍යාන උපදවන්නත් විඥානයේ පුළුවන්. නමුත් ඔහුට බෑ මාර්ගඵල ආબોධ කරගන්න බෑ විඥානයේ. ඒ නිසා විඥානයේ කරන්න බැරි වැඩක් තමයි මේ ප්‍රඥාවෙන් කරන්නේ නම් මේ හැම දෙයකම යථා තත්ත්වයේ සම්මුති වශයෙන් දකිනවා. ඊළඟට පරමාර්ථ වාසියෙන් බෙදා ගන්න දන්නවා. ඒවා ඉදර්ශනා වාසියෙන් වඩන්නට දන්නවා. ඊළඟට ඒවා මාර්ගඵල ප්‍රතිලාභයෙන් ගැඹීර වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න සමර්ථ වෙනවා. මේක තමයි ප්‍රඥාවේ ස්වභාවයකට කියනවා පජානන ආර්ථී කියලා. පජානන ආර්ථී ඉතිරුවක් නැතුව සියල්ලම දැක ගැනීමේ දැන ගැනීමේ සමත් බව ප්‍රඥාවයි. මේක තමයි ප්‍රඥාව කේනට්ඨේන පඤ්ඤා කියන වචනෙට පිළිතුර. ඊළඟ මේක ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන මොනවද කියලා ප්‍රශ්නයක් කියවුණා. ලක්ෂණ කියන්නේ ස්වභාව තත්ත්වය. ඒකේ තියෙන යථා ස්වභාවය. රසය කියන්නේ කෘත්‍ය සම්පත්තිය නැත්නම් ක්‍රියාකාරීත්වය. පච්චුපට්ඨාන කියන්නේ හිතට අරමුණු වෙන හැටි. එවාගේම පදට්ඨාන කියන්නේ ඊට සමාන්තරව ආසන්නව තියෙන හේතුව උපකාරක ධර්මය. ප්‍රඥාවට තියෙන ස්වභාව ලක්ෂණේ තමයි පජානන ලක්ෂණේ. ඒක සඳහන් කරනවා ධම්ම ස්වභාව පටිවේද ලක්ෂණ අපඤ්ඤා. හැම දෙයකම සම්මුතිය බිඳගෙන පරමාර්ථය වටහාගෙන යථා ස්වභාවය සර්වාකාරයෙන් දැනගැනීමේ ලක්ෂණේ තමයි ප්‍රඥාවේ ස්වභාව ලක්ෂණය. සම්මුතිය බිඳගෙන පරමාර්ථය මතු කරගෙන එයි යථා ස්වභාවය කියන්නේ ඒකේ නාම භව නැත්නම් රූප භව, එවාගේ අනිච්ච භව, දුක්ඛ භව, අනාත්ම භව, ඒ නොයෙක් විදිහට ප්‍රකාරයෙන් নানা ප්‍රකාරයෙන් ආබෝධ කරගැනීමේ ස්වභාවයයි ප්‍රඥාවේ ස්වභාව ලක්ෂණය. ඊළඟට ක්‍රියාකාරීත්වයේ හඳුන්වන්නේ ධම්මානං සභාව පටිච්ඡාදක මෝහන්ධකාර විද්ධංසන රසං. මේ හැම දෙයකම තියෙන යථා ස්වභාවයේ වහන මෝහයක් තියෙනවා. ඒකට අපි කියන්නේ අවිද්‍යාව කියලානේ. මේ අවිද්‍යාව නැමැති මෝහය විද්ධංසන රසං. මේ ප්‍රඥාවෙන් ඒ මෝහය සම්පූර්ණයෙන් විද්ධංසනය කරන, විනාශ කරනවා, නැති කරනවා. කොටින් කියනවා නම් දැන් අඳුරු ශාලාවක අඳුරු ගැබක පහනක් දැල්වුවාම අන්ධකාරය විනාශ වෙනවා, අන්ධකාරය දුරු වෙලා ආලෝකය පැතිරෙනවා. ඒ වාගේ හැම විටම සෑම අරමුණකම ගැඹුරටම ආබෝධ කර ගැනීම සඳහා බාධා කරන, වසා තබන, අඳුරු කරන මෝහය විද්වංසනය කළා, නැති කළා, ප්‍රහාණය කළා, ඉවත් කළා, ආලෝකයක් පැතිරවීම තමයි මේ ප්‍රඥාවේ ක්‍රියාකාරීත්වය. ඊළඟට ප්‍රඥාට ප්‍රඥා වැටෙන ආකාරය හැටියට හඳුන්වන්නේ අසම්මෝහ පච්චපට්ඨාන. ඒ කියන්නේ මුලා නොයන බවෙහි ස්වභාව ලක්ෂණයයි. කියන්නේ වැටෙන ආකාරයයි. යම් කිසි දෙයක් පිළිබඳව මුලාවක් නැතිකම වැටෙනවා නම් ඒක තමයි ප්‍රඥාව තේරුම් ගන්න පුළුවන් වැටෙන ආකාරය. ඊළඟට ප්‍රඥාවට සමාන්තර උපකාරක ධර්මයේ හැටියට හඳුන්වන්නේ සමාහිතෝ භික්ඛවේ යථා භූතං පජානාති පස්සති इति වචනතෝ සමාධි අස්සා පවට්ඨාන. සමාහිත පුජ්‍යලයා, ඒ කියන්නේ චිත්ත සමාධියේ ලැබූ පුජ්‍යලයා හැම දෙයකම පරමාර්ථයේ තත්වාකාරයෙන් දැක ගන්නවා. එනිසා මේ ප්‍රඥාවට සමීපම උපකාරක ධර්මයේ චිත්ත සමාධියයි. ඒකට නිදසුනක් වශයෙන් අර්ථ කතාවලත් හඳුන්වනවා. හාත්පසින් සුලං අමන තැනක දැල්වා නම් පහනක් මේ පහන් සිලව සෙලවෙනවා. පහන් සිලව සෙලවි සෙලවි තියෙනකොට එතෙන් සමීප වෙලා සියුම් අකුරු කියවන්න බෑ. ඉදිකටට නූලක් අමුණන්න බෑ. සියුම් දෙයක් බලන්න බෑ. මොකද පහන් දැල්ල තන්පත් ආලෝකයක් නැති නිසා. ඒ වාගේ අපේ සිතේ නීවරණයන්ගෙන් සැලෙවි සැලෙවි තියෙනකොට කිසිසේත් ගැඹුරු දෙයක් ආબોධ කරගන්න ඒ සිතට පුළුවන්කමක් නැහැ. යම් කිසි විදියකින් ඒ පහන හුලං හබන් නැති හැටේට, හුලංගෙන් සැලෙවෙන් නැති හැටේට ආවරණය කළා නම් පහන් සිලව බොහොම දීප්තිමත් දැල් වෙනවා. ආලෝකේ ප්‍රසන්නයි. එතෙන්නේ තා සමීප වෙලා ඕනම දෙයක් කියවන්න පුළුවන්, සියුම් දෙයක් බලන්න පුළුවන්. ඒ වගේ තමයි මේ සිතේ සමාධිය. සිතේ සමාධියේ නීවරණයන්ගෙන් තොර බැවින්, ධානාංගයන් ශක්තිමත් බැවින් බොහොම සිත නිසංසලයි. නිසංසල සිතේ තියෙන සමාධි ආලෝකයක්. ඒ සමාධි ආලෝකයෙන් තමයි මේ ප්‍රඥාවෙන් ක්‍රියාකාරීත්වයක් කරන්න පුළුවන්, වැඩක් කරන්න පුළුවන්. එනිසා ප්‍රඥාට සමීපම උපකාරක ධර්මයේ සමාධියයි. එනිසා සාරුවක්යන් වහන්සේ දේශනා කළා තියෙනවානේ, ඉති සීලං ඉති සමාධි ඉති පඤ්ඤා. සීල පරිභාවිතෝ සමාධි මහප්පලෝ හෝති මහානිසංසෝ. සමාධි පරිභාවිතා පඤ්ඤා මහප්පලා හෝති මහානිසංසා. පඤ්ඤා පරිභාවිතං චිත්තං සම්මදේව ආසවේ විමුච්ඡති කියලා බුද්ධ වචනයක් තියෙනවා නේද? සීලය මේකයි, සමාධිය මේකයි, ප්‍රඥා මේකයි. සීලයෙන් භාවිතා වූ සමාධිය මහත්ඵලයි, මහත් ආනිසංසයි. සමාධියෙන් භාවිත වූ ප්‍රඥාව මහත්ඵලයි මහත් ආනිසංසයි. ප්‍රඥාවෙන් භාවිත වූ චිත්තය සුවසේ ආශ්‍රවයන් සේකිරීමෙන් ලැබෙන අරිහත්වේ සාක්ෂාත් වෙනවා කියන එක මේ දේශනා පාඨයෙන් කියවෙනවා. එනිසා මේ සීලය පිහිටාගෙන සමාධියේ වඩලා සමාධියේ පිහිටාගෙන තමයි ප්‍රඥා වඩන්න පුළුවන් වෙන්නේ. නිසාර ගාථාවේ සඳහන් වුණානේ සීලයක පිහිටාගෙන චිත්ත භාවනාවෙන් චිත්තේ කාග්‍රතාව ශක්තිමත් කරගෙන ප්‍රඥාව වඩනවා කියලා. අන්න ඒක නිසා ප්‍රඥාට සමීප උපකාරක ධර්මයේ චිත්ත සමාධියයි. චිත්ත සමාධියේ ප්‍රභේද රාශියක් තියෙනවා, ඒව ඉදිරියට කියවෙනවා. ඒ කියන්නේ උපචාර සමාධි, රූපාධ්‍යාන රූපාවචර සමාධි, අරූපාධ්‍යාන අරූපාවචර සමාධි කියලා මේ අවස්ථාන් තියෙනවා. ඒ සමාධි ශක්තිය හිතේ දරාගෙනයි ඒ ගැඹුරු ප්‍රඥාවක් උපදවා ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට සලකා බලන්නට ඕන දැන් ප්‍රඥාවේ ස්වභාව ලක්ෂණේ නම් සෑම ධර්ම ස්වභාවයක්ම විනිවිද සරුව ප්‍රකාරයෙන් දැක ගන්නා ස්වභාවයයි. ප්‍රඥාවේ ක්‍රියාකාරීත්වය ඒ ස්වභාව ධර්මයන් නැත්තම් ධර්ම ස්වභාවයන් සංගවාගෙන තියෙන අඳුරු කරන මෝහය විද්වංසනය කිරීමයි. ප්‍රඥාවේ වැටෙන ආකාරය සිතේ ආලෝකමත් බවයි, නැත්තම් අසම්මෝහ බවයි, මුලාවක් නැති බවයි. සිතට ආසන්න හේතුව චිත්ත සමාධියයි. ඊළඟට සඳහන් වෙනවා මේ ප්‍රඥාවේ ප්‍රභේද රාශියක්. ප්‍රඥාව ධර්ම ස්වභාවයන් ප්‍රතිවේධ කරන අර්ථයෙන් එක් ආකාරයි. ඒ අර ලෞකික සමාධි, ලෝකෝත්තර සමාධි කියලා දෙකකට බෙදෙනවා. කාමාවචර වශයෙන් තියෙන උපචාර සමාධිය, රූපාධ්‍යාන සමාධි, අරූපාධ්‍යාන සමාපatti කියන මේ අෂ්ට සමාපatti ලෞකිකයි. ඊළඟට ලෝකෝත්තර මාර්ග සම්ප්‍රයුක්ත සමාධිය ලෝකෝත්තරයි. මේ දිහට ලෞකික ලෝකෝත්තර වශයෙන් සමාධිය ද්‍යාකාරයකට බෙදෙනවා. ඊළඟට සාස්ත්‍රව අනාස්ත්‍රව වශයෙන් දෙකකට බෙදෙනවා. සාස්ත්‍රව සමාධි, අනාස්ත්‍රව සමාධි කියන්නේ ඔය බෙදීමමයි. සාස්ත්‍රව කියන්නේ ආශ්‍රමයන්ට අරමුණු වෙනවා. කාමාචර සමාධියේ, රූපාචර සමාධියේ, අරූපාචර සමාධියේ ආශ්‍රවයන්ට අරමුණු වෙනවා. නිසාම සාස්ත්‍රව සමාධිය. සතර මාර්ග ඥාන සම්ප්‍රයුක්ත සමාධිය ආශ්‍රවයන්ට අරමුණු වන්නේ නැහැ. ඒකට කියන්නේ අනාශ්‍රව සමාධිය කියලා. මේ විදිහට ලෞකික ලෝකෝත්තර සමාධියේම සාස්ත්‍රව අනාශ්‍රව කියලා ද්‍යාකාරයකින් හැදෙන්න වෙනවා. ඊළඟට නාම රූප වවත්තාන ප්‍රඥාව කියලා. මෙතන සමාධිය කියලා නම් මම කියවන්නේ ප්‍රඥාව ගැනයි මෙතන හඳුන්වන්නේ. ඒ කියන්නේ ලෝකෝත්තර මේ මාර්ග සම්ප්‍රයුක්ත ප්‍රඥාව ලෝකෝත්තරයි. ලෞකික කාමාචර, රූපාචර, අරූපාචර ප්‍රඥාව ලෞකිකයි. සාස්ත්‍රව ප්‍රඥාව කියන්නේ අර වගේම ලෞකික ප්‍රඥාවටමයි. අනාස්ත්‍රව ප්‍රඥාව කියන්නේ ලෝකෝත්තර මාර්ග සම්ප්‍රයුක්ත ප්‍රඥාවටමයි. ඊළඟට සඳහන් වෙනවා නාම රූප වවත්තාන වශයෙන්ද ප්‍රඥාව ද්‍යාකාරයකට හඳුන්වනවා. නාම කියලා කියන්නේ මොනවද? ස්කන්ධ පංචකයේ තුල තියෙන වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය, විඥාන ස්කන්ධය, මේ හතර නාමයයි. ඒ නාම ධර්මයන් විදර්ශනා කරන්න ප්‍රඥාවට කියනවා නාම වවත්තාන ප්‍රඥාව. ඊළඟ රූප කියලා කියන්නේ රූප 820. ආධ්‍යාත්මික රූප, බාහිර රූප ආදි වශයෙන් 11 ආකාරයකට බෙදෙනවා. අතීත රූප, අනාගත රූප, වර්තමාන රූප ආදි වශයෙන් හැම ස්කන්ධයක්ම 11 ආකාරයකට බෙදෙනවා. ඒ බෙදෙන සියලුම රූප ධර්ම 28 විදර්ශනා කිරීමේ ඥානියට කියනවා රූප වවත්තාන ප්‍රඥාව කියලා. මේ දෙයට නාම රූප වවත්තාන වශයෙන් ප්‍රඥාව ද්‍යාකාරයකට හැඳින්වෙනවා. ඊළඟට තවදුරට හඳුන්වනවා සෝමනස්ස සාගත ප්‍රඥාව, උපේක්ෂා සාගත ප්‍රඥාව කියලා. එයින් සෝමනස්ස සාගත ප්‍රඥාව කාමාචර සිත් තියෙනවනේ, කුසල සිත් 8ක්. එයින් සෝමනස්ස සාගත සිත් 4ක් තියෙනවා. ඒ හතරේ ප්‍රඥාව සෝමනස්ස සාගතයි. රූපඥානයේ ඉහළ මට්ටමින් තියෙනවනේ 5ක්. ඒ 5න් 4ක්ම සෝමනස්ස සාගතයි. පස්සිනේක උපේක්ඛා සාගතයි. ඊළාට අරූප ධාන සිත්තේ උකමේ කුසල ධාන සිත්තේ නොනේ හතරක්. ඒ හතරම උපේක්ෂා සාගතයි. ඒ අර ලෝකෝත්තර ධාන සංප්‍රයුක්ත මාර්ග සිත්තේ නොනේ 20ක්. ලෝකෝත්තර ධාන සංප්‍රයුක්ත මාර්ග සිත්තේ නා 20ක්. ඒ 20න් 16ක්ම සෝමනස්ස සාගත ප්‍රඥාව හැටියට හැඳින් වෙනවා. හතරක් තියෙනවා උපේක්ඛා සාගත සම්මේ ප්‍රඥාව හැටියට. නම් පංචම ඥාන සම්ප්‍රයුක්ත සතර මාර්ගක් ඥාන. ඒවා උපේක්ෂා සාගතයි. මේ විදිහට සෝමනස්ස සාගත ප්‍රඥාව උපේක්ෂා සාගත ප්‍රඥාව හැටියටත් බෙදෙනවා දෙකකට. තවත් තියෙනවා දස්සන භූමි ප්‍රඥාව, භාවනා භූමි ප්‍රඥාව කියලා කොටස් දෙකක්. ඒ කොටස් දෙකම ලෝකෝත්තරයි. දස්සන භූමි ප්‍රඥාව කියන්නේ සෝවාන් මාර්ගක් ඥානය. එකෙන් කරන්නේ කවදාකවා සිහිනකින්වත් නුදුටුවා වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ දැකගන්න පළවෙනි අවස්ථාවනේ. ඒක දස්සන භූමි. සෝවාන් මාර්ගඥානේ දස්සන භූමි ප්‍රඥාව. සකදාගාමි මාර්ගඥාන, අනාගාමි මාර්ගඥාන, අරිහත් මාර්ගඥාන තුන භාවනා භූමි ප්‍රඥාවයි. ඒ කියන්නේ සෝවාන් මාර්ගඥානෙන් දැකගත්ත චතුරාර්ය සත්‍යයේ නැවත වශයෙන් දැක ගන්න අවස්ථා නිසා ඒකට කියනවා භාවනා භූමි ප්‍රඥාව කියලා. තවත් දුරට තුන් ආකාරයකින් ප්‍රඥාව හඳුන්වනවා. චින්තාමය ප්‍රඥාව, සුතමය ප්‍රඥාව, භාවනාමය ප්‍රඥාව කියලා. කිසිදාක කෙනෙකුගෙන් අහගත්තේ නැති සමහර අය පුදුමාකාර නිෂ්පාදන ඇති කරනවා. අපි අහලා තියෙනවානේ ආදි කාල්පික මිනිස්සයෝ කලින් ගුරුවරයෙක් ඇසුරු කරේ නැහැ. සමහරු රෙදි වියන්න පුරුදු වෙනවා. සමහරු ඇඳුම් ගෙවල් හදන්න පුරුදු වෙනවා. පඩු කර්මාන්ත පුරුදු වෙනවා. මැටි කර්මාන්ත පුරුදු වෙනවා. ප්‍රිය කර්මාන්ත පුරුදු වෙනවා. ඔය නොයෙක් දේ නිර්මාණය කරන්නේ ඒගොල්ලෝ පෙළඹෙනවා. ඒගොල්ලෝ හිතලා මතලා තමන්ගේම හිතින් තමයි ඒවා නිර්මාණය කරන්නේ. ඒවට කියන චින්තාමය ප්‍රඥාව කියලා. දාද කාලේ වුණත් මේ අනේක විද විද්‍යුත් උපකරණ නිෂ්පාදන තියෙනවා. මේවා ඉස්සෙල්ලා හිතලා අත්හදා බලලා තමයි මේ නිෂ්පාදන කරලා තියෙන්නේ. ඒවා චින්තාමය ප්‍රඥාව නිසයි. ඊළඟට ගුරුවරුන්ගෙන්, දෙමව්පියන්ගෙන්, වැඩිහිටියන්ගෙන්, අනුන්ගෙන් අහලා බලලා යමක් දැනගන්නවානේ. ඒ දැනගැනීමෙන් ලබා ගන්න ප්‍රඥාවට කියන සුතමේ ප්‍රඥාව කියලා. සුතමේ ප්‍රඥාව දැන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ධර්මයේ දැනගන්නවා, ධර්මයේ වටහා ගන්නවා. ඒවා සුතමේ ප්‍රඥාව. බණ පොත් කියවා ලබා ගන්නේ සුතමේ ප්‍රඥාව. භාවනාමේ ප්‍රඥාව කියලා හඳුන්වන්නේ ධ්‍යාන භාවනා, විපස්සනා භාවනා, මාර්ග ඥාන ප්‍රඥා මේවා. ඒ කියන්නේ රූප ධ්‍යාන වඩන කොට ඥාන සංප්‍රයුක්තයි එහි ප්‍රඥාව. භාවනාමේ මේ සාමාන්‍යයෙන් එතන හඳුන්වන්නේ අර භාවනා ප්‍රඥාව හැටියටමයි. ඒ වගේම අරූප ධ්‍යාන වඩන කොට ප්‍රඥා සංප්‍රයුක්තවමයි වඩන්නේ. ඒකේ තියෙන ප්‍රඥාව භාවනා ප්‍රඥාවයි. ඊළඟට ලෝකෝත්තර මාර්ගඥාන වැඩිම සිද්ධ වෙන්නේ භාවනාවෙන්මයි. මේ භාවනාමය ප්‍රඥාවයි. මේ විදිහට ලෞකික වූද ලෝකෝත්තර වූද භාවනා වශයෙන් දිනු කර ගන්නා ප්‍රඥාට කියන භාවනාමය ප්‍රඥා කියලා. මේම චින්තාමය, සුතමය, භාවනාමය වශයෙන් තුන් ආකාරයකට ප්‍රඥාව බෙදෙනවා. තවත් දුරට බෙදීගෙන යනවා පරිත්තාරම්මන, මාර්ගතාරම්මන, අපමානාරම්මන කියන අවස්ථා තුනකට මේ ප්‍රඥාව තවත් බෙදෙනවා. කාමාවචර ධර්මයන් අරමුණු කරගෙන ප්‍රඥාව උපදවනකොට ඒකට කියනවා පරිත්තාරම්මන ප්‍රඥාව. රූප ධ්‍යාන අරමුණු කරගෙන වඩන ප්‍රඥාව මහග්ගතාරම්මන ප්‍රඥාව. එවාගෙම නිර්වාණය අරමුණු කරගෙන වඩන ප්‍රඥාව අනීතාරම්මන ප්‍රඥාව. ඔය දෙයට ආරම්මන වශයෙන්ද ප්‍රඥාව තුනකට බෙදෙනවා. තවත් දුරට බෙදෙනවා ආය කෞසල්‍ය, අපාය කෞසල්‍ය, උපාය කෞසල්‍ය කියලා. ආය කෞසල්‍ය කියන්නේ දියුණුවේ දොරටුව තේරුම් ගන්නා නුවණ. අපාය කෞසල්‍ය කියන්නේ පිරිහීමේ හේතු තේරුම් ගන්නා නුවණ. උපාය කෞසල්‍ය කියන්නේ පිරිහීමෙන් තොරව දියුණුවට පත්වීම සඳහා තැනට සුදුසුව උපදනා වූ නුවණට කියනවා උපාය කෞසල්‍ය ඥානය කියලා. දේශනා පාළියේම තියෙන්නේ යම් කිසි දෙයක් මෙනෙහි කිරීමෙන් නූපං අකුසල් නූපදී යනවා. උපන්න අකුසල් ප්‍රහාණය වෙනවා. ඒ ගැන දන්න නුවණට කියනවා අපාය කෞසල්‍ය. යම් කිසි දෙයක් මෙනෙහි කිරීමේදී නූපං කුසල් උපදිනවා. උපං කුසල් වැඩි දියුණු වෙනවා. ඒ පිළිබඳව දන්නා ඥානයට කියනවා ආය කෞසල්‍ය ඥානය කියලා. එවැගේම ඒ තැනට සුදුසුව පාල කරගන්නා ඨානුප්පත්තික ඥානය කියලා කියනවා ස්ථානෝචිත ප්‍රඥාව. ඒකට කියනවා උපාය කෞසල්‍ය. පිනිතුන් අහලා තියෙනවානේ බෝධිසත්වයන් වහන්සේ හරි යුද්ධයක් කරන්න ගිහිලා ජයගත්ත හැටි. රටවල් දෙකක් තියෙනවා, මැද්දේ තියෙනවා රාජ්‍ය සීමාවක්. ඔය රාජ්‍ය සීමාවේ ඉන්නවා දිවස් තියෙන නුවණ ඇති තාපස කෙනෙක්. රටවල් දෙකේම රජදරුවෝ මේ තාපසයන් වහන්සේ ඇසුරු කරනවා. ඔය අතර අපේ බෝධිසත්වයන් වහන්සේ ඉන්න රට බොහොම ශස්ත්‍රීයයි. ඊළඟ රටේ රජුරෝ හිතුවා මේ රට මං අල්ලගන්න ඕනේ කියලා යුද්ධ කිරීමට දිනයක් නියම කළා. රාජ්‍ය දෙන්න නැත්නම් මම යුද්ධයට එනවා කියලා. එහෙම කියලා අර තාපසයන් වහන්සේ සම්මුඛ වෙන්න ගියා විරුද්ධ රජුරෝ. අපි දැන් අහවල් දාස යුද්ධයක් පටන් ගන්නවා, කාටද ජය පරාජය? තාපසයන් වහන්සේ දිවසින් බලලා කිව්වා තමුන් වහන්සේට ජය ලැබෙනවා කියලා. ඉතින් ඒ රජුරෝ ඒකෙන් තෘප්තියට පත් වුණා. පසුව බෝධිසත්වයන් වහන්සේ ගිහින් හැවා, ස්වාමීනි දැන් අසවල් රජතුමා මායක සටන් කරන්න එනවා, මේ සටනින් ජය පරාජය කාටද? දැන් තාපසයන් වහන්සේ කල් ඇතුව මේක දැනගත්තනේ, කියා හිටියා තමුන් වහන්සේට පරාජය වෙනවා කියලා. එතකොට බෝසතාණන් වහන්සේක පාට පරාජය පිළිගන්නේ නැතුව ප්‍රශ්න කළා. ස්වාමීනි, මේ රජුරෝ දිනන්නේ මම පරදින්නේ කොයි වෙලාවේ කොයි අවස්ථාවේද? කිව දෙරටේ දෙසෙනඟ උග්‍ර සටනක යෙදෙනකොට දෙරටට අධිගෘහිත දේවතාවෝ දෙන්න වෘෂභ රාජන් හැටියට අහසේ පෙනී යනවා. මේ විරුද්ධ පාක්ෂයේ රජුරුවන්ගේ වෘෂභ රාජයා සුදු පාටයි, තමුන්නාසගේ පැත්තේ දේවතාවා කළු පාටයි වෘෂභයා. දෙන්න පොරෑන ගන්නවා අහසේ. එතකොට කළු වෘෂභයා වැටෙනවා. ඒ වෙලාවේ තමුන්නාස පරදිනවා කිව්වා. පස්සේ බෝසතුන් වහන්සේ කිව්වා, ඒ වෘෂභයන් වාගේ පේන්නේ කාටද? රජුරෝ දෙන්නටයි සේනාධිපතිතුරු දෙන්නටයි පේනවා. ඒ වෙලාවේ යන්න උපාය කෞසල්‍ය හිතුවා. හිතලා අසුරසනක් ගහලා කිව්වා, ස්වාමීනි මං ජය ගන්නවා කිව්වා. ඉතින් තාපසයන් වහන්සේ නිහඬ වුණා. සැබවින්ම නියමිත දිනේ සටන ආරම්භ වුණා. බෝසතුන් වහන්සේ තමන්ගේ සෙන්පතිට කියලා තිබුණා, අපේ සේනාව පසුබට වෙන වෙලාවක අහස දිහා බලා මට කියන්න. සැබවින්ම මේ උග්‍ර සටනක් යන වෙලාවේ අහසේ මේ වෘෂභ රාජෝ දෙන්නේ පොරෑන ගන්නවා පේන්න තිබුණා. කළුපාට වෘෂභයා දැන් දුර්වල වේගෙන යන බව දැක්කා. රජුරවන්න කාරණේ කිවම රජතුමා එළියට බැහැලා දහසක් බල ඇති මැඳහඟු කියන බලගත් දුන්න ඇදගෙන විසුපවාපු ඊතලයෙන් සුදු වෘෂභයාට ඊතලයක් විද්දා. දෙන්න අතුරුදාන් වුණා. අතුරුදාන් වෙනකොට සටන මෙහෙ යෙව්වා. දිනන්න හිටියේ රජතුමා පැරදුනා. පරදින්න හිටියේ බෝසත් රජතුමාගේ පක්ෂය දිනුවා. මෙන්න උපාය කෞසල්‍ය යෙදුනේ ඇති. පිරිහීමේ හේතු තෝරාගත්තා. එවගේම දියුණුවේ හේතු තේරගත් මේ ජයගැනීමේ හේතුව තේරුම් ගත්තා. උපාය කෞසල්‍ය ඥාණයෙන් ජයගත්තා. මෙන්න මේ වාගේ හැම දෙයකදීම අපි කරන කටයුතු කර්මාන්තවලදී පවා ඔය කියන අවස්ථා තුන අපට අවශ්‍ය වෙනවා. යම් කිසි දෙයක් වර්ධිනවා නම් වර්ධින බව වර්ධින ආකාරය අපි නුවණින් තේරුම් ගන්නවා. යම් දෙයක් සාර්ථක වෙනවා නම් සාර්ථක වෙන හැටි නුවණින් තේරුම් ගන්නවා. ඊළඟට සාර්ථක වෙන ආකාරය නුවණින් සලකලා උපාය යොදලාහි කටයුතු යොදාගෙන ඒ ප්‍රයෝජන ලබා ගන්නවා. ඉගෙනීම වුණත් එහෙමයි, රැකියාව වුණත් එහෙමයි, භාවනා වුණත් එහෙමයි. භාවනාවට පවා මේක විශේෂ උපකාරයක් වෙනවා. භාවනා කරන්නන් හැමදාම එක පාඩ සමාධි ධ්‍යාන ලබනවා නෙමෙයි, ඒකට බාධා එනවා. බාධා අවබෝධ කර ගැනීම අපාය කෞසල්‍ය. ඊට සාධක තේරුම් ගැනීම ආය කෞසල්‍ය. බාධක මැඩගෙන උපකාරක ධර්ම අවදි කරගෙන ධ්‍යාන වැඩීම විපස්සනා වැඩීමේදී උපාය කෞසල්‍යයෙන් ජය ගන්නවා. මෙන්න මේ ක්‍රමයේ සඳහය ඥානත්‍රයේ සඳහන් වෙනවා අවන් වෙනවා ඊළඟට සඳහන් කරලා තියෙන්නේ අජ්ජත් අබිනිවේෂ බහිද්දා අබිනිවේෂ අජ්ජත් බහිද්දා අබිනිවේෂ කියලා ප්‍රඥාවේ අවස්ථා තුනක් තව තියෙනවා අජ්ජත් අබිනිවේෂ කියන්නේ තමන්ගේ නාම රූපයන් විදර්ශනා කරන ප්‍රඥාවයි බහිද්දා අබිනිවේෂ කියන්නේ අනුන්ගේ හිත ඇති හිත නැති මේ අවිඥානික සවිඥානික වස්තුවල තියෙන නාම රූප විදර්ශනා කිරීමට කියනවා බහිද්දාබිනිවේෂ ප්‍රඥාව. අජ්ජත් බහිද්දාබිනිවේෂ කිව්වේ තමන්ගේ අනුන්ගේ දෙපාර්ශයේම ඒ නාම රූප විපස්සනාට ගන්නවා. දැන් මේ සතිපට්ඨාන සූත්‍රයේ පින්නතුන් දැකලා තියෙනවානේ කියවලා තියෙනවානේ ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්දා වා කායේ කායානුපස්සී විහෙරති අජ්ජත් බහිද්දා වා කායේ කායානුපස්සී විහෙරති කියලා සතිපට්ඨාන හතරට මෙහෙම තියෙනවානේ. ඒක තමයි අර ආධ්‍යාත්මික සන්තානේ විදර්ශනා කරන එක ආධ්‍යාත්ත අධ්‍යාත්තාරම්මනික නැත්නම් අධ්‍යාත්ත අභිනිවේෂ විපස්සනාව. අභිනිවේෂ කියන්නේ බැස ගැනීම. විදර්ශනාට බැස ගැනීම. බාහිර පොජ්ජලයන් ගැන බාහිර අවිඥානික වස්තු ගැන මෙනෙහි කිරීමෙන් ලබන ප්‍රඥාව බහිද්දා අභිනිවේෂ. අධ්‍යාත්ත බහිද්දා දෙකම මෙනෙහි කිරීම තමයි අධ්‍යාත්ත බහිද්දා අභිනිවේෂ ප්‍රඥාව කියලා හඳුන්වන්නේ. ඊළඟට සඳහන් වෙනවා සතරාකාරයකින් ප්‍රඥාව කොටස් දෙකකට. චතුස්ස සත්‍යේසු පඤ්ඤා. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව ආબોධ කරගන්නා, දැකගන්නා විදර්ශනා ඥාන තියෙනවා, මාර්ග ඥාන තියෙනවා. විදර්ශනා ඥානිනුත් මේවා ආબોධ කරගන්න තියෙනවා. ඊළඟට මාර්ග ඥාන වලින් විශේෂයෙන් ආબોධ කරගන්න ලැබෙනවා. දුක්ඛ සත්‍ය කියන්නේ කුමක්ද? දුක්ඛ සත්‍යයේ ලක්ෂණ මොනවාද? ඒ ක්‍රියාකාරීත්වය මොනවාද? වැටෙන්නේ කොහොමද? ඒකට ආසන්න හේතුව කුමක්ද? සමුදය සත්‍යය නම් කුමක්ද? ඒ ලක්ෂණ මොනවාද? ක්‍රියාකාරීත්වය මොනවාද? ආදි වශයෙන් හැම දෙයකම යථා තත්ත්වය ආબોධ කරගන්න ප්‍රඥාව විදර්ශනා ඥානයට අයිති. ඒතර දුක්ඛං තේ භූමකං වට්ටං කියලා සඳහන් වෙනවා. දුක්ඛය කියලා කියන්නේ තුන් කාලයට අයිති මේ නාම රූප සංස්කාර ධර්ම. ස්කන්ධ ආයතන ධාතු, ඉන්ද්‍රිය පරිච්ඡම්පාද ආදී ලෞකික ධර්ම සියල්ල දුක්ඛ සත්‍යයට හඳුන්වනවා. නාම රූප වශයෙන් බෙදෙන කොට ලෞකික සිත් 81, එහි යෙදෙන ලෝභය හරි ඉන්ද්‍රිය චෛතසික ධර්ම 51, 28 රූපේ දුක්ඛ සත්‍යයි. ලෝභයේ සමුදය සත්‍යයි. නිර්වාණයේ නිරෝධ සත්‍යයි. සතර මාර්ග සම්ප්‍රයුක්ත වූ මාර්ගාංගට මාර්ග සම්ප්‍රය මාර්ග සත්‍යයි කියලා මේ දෙයට පරමාර්ථ වශයෙන් චතුරාර්ය සත්‍ය බෙදා ගන්නවා. ඊළාට විපස්සනා කිරීමේදී අර දුක්ඛ සත්‍යයටයි රූප 28 විදර්ශනා කරනවා. එවාගෙම චිත්ත චෛසික ධර්මයන් විදර්ශනා කරනකොට ඒක දුක්ඛ සත්‍යයේ පිළිබඳ ආභවදක් ඥානියයි. එවගේම සමුදය සත්‍ය විදර්ශනා කිරීමේදී සමුදය සත්‍ය අවබෝධ කරගන්න ඥානියයි. ඔය සමුදය සත්‍ය කියලා අපි බොහෝ වශයෙන් කියන්නේ තණ්හාව ගැන පමණයිනේ. තණ්හාව තනිකර නෙමෙයි මේ දුක්ඛ සත්‍ය උපදවන්නේ. ඒකට තියෙනවා කණ්ඩායමක්ම සම්බන්ධතාවක් තියෙනවා තණ්හාවට. තවත් දුරට අභිධර්ම පිටකයේ විභංග අපරකරණේ හඳුන්වනවා මග්ග විභංගයේදී මේ සමුදය සත්‍යයේ පස් ආකාරයකට. ඒ කියන්නේ පළමුවෙනි සමුදේ සත්‍යයේ තෘෂ්ණාව, දෙවෙනි සමුදේ සත්‍යයේ තෘෂ්ණාව සහ ඉතිරි මේ සංකලේශ 10. ඒ කියන්නේ ක්ලේශ වස්තු ඔක්කොම 10ක් තියෙනවානේ. ක්ලේශ වස්තු 10ම දෙවෙනි සමුදේ සත්‍යයයි. තුන්වෙනි සමුදේ සත්‍යය නම් අකුසාසී 12, එහි යෙදෙන චෛසික ධර්ම 27ම තුන්වෙනි සමුදේ සත්‍යයයි. හතරවෙනි සමුදේ සත්‍යය නම් කාමාචර රූපාචර අරූපාචර මේ කුසල සිත් පිළිබඳව තියෙන අලෝභ අදෝස අමෝහ කියන සාස්ත්‍රව කුසල මූල තුන. ඒ කුසල මූල තුන හතරවෙනි සමුදේ සත්‍යයයි. ඊළඟට පස්වෙනි සමුදේ සත්‍යය තමයි කාමාචර කුසල සිත් 8, චිත්තචෛසික ධර්ම සියල්ලත්, රූපාචර කුසල සිත් 5, අරූපාචර කුසල සිත් 4, යෙදෙන සීලම චිත්තචෛසික ධර්ම පස්වෙනි සමුදේ සත්‍යයයි. මක්නිසාදේ සියල්ලම මේ ස්කන්ධ උපදෝන නිසා ඔක්කොම සමුදේ සත්‍යයට අයිති වෙනවා. මෙන්න මේ නිසා මේ සමුදේ සත්‍යයේ පිළිබඳව යථා තත්ත්ව ආબોධයේ සමුදය සත්‍ය පිළිබඳ අවබෝධයක් අවබෝධ ප්‍රඥාවයි. ඊළාට නිරෝධ සත්‍ය නම් නිර්වාණයයි. නිර්වාණය කියන්නේ මේ සාන්ත ස්වභාවයේ බොහොම ගැඹුරු තේරුමක් ඇති වචනයක්. නිරෝධ කියන වචනේ අපි එක මේ නිර්වචන හැටියටම කතා කරලා බලමු. ඊළාට මාර්ග සත්‍ය නම් ප්‍රතිපදාවයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. දුක්ඛ සත්‍ය කියන තැන දුක්ඛං කියලා කියන්නේ කොමක්ද? දුක්ඛං කියලා කියන්නේ දෝ කියන උපසර්ග වචනයයි කං කියන නාම පදයයි එකතු වෙලා හැදිච්ච වචනයක්. දෝ කියන උපසර්ග පදයෙන් කියවෙන්නේ දුෂ්චරිත, දුෂ්ට, දුර්ජන, ඔය වාගේ තැන්වල වාගේ නින්දිත, අයහපත්, කැත කියන තේරුම ඇති වචනයක් මේ දෝ කියන උපසර්ගයෙන් කියවෙන්නේ. කං කියන නාම පදයෙන් කියවෙන්නේ අවකාශයේ හිස්තන. එතකොට මේ දෙක සංදි වෙනකොට මහා ප්‍රාණ කයන්නේ සංදි දිට්ඨ වීමේදී අල්ප අල්ප කයන්නක් එකතු වෙන්නේ. එතකොට දුක්ඛං කියලා පදේ හැදෙනවා. පද දෙක එකතු වීමෙන් නින්දිත වූ හිස් වූ දේ කියන තේරුම එන දුක්ඛං කියන මේ පදයට. නින්දිත වූ හිස් වූ දේ. අපේ මේ රූපස්කන්ධේ, අපේ මේ නාමස්කන්ධ සියල්ල නින්දිතයි. මක් නිසාද? රූපස්කන්ධේ නොයෙක් නොයෙක් රෝගාබාධ වලට පාත්‍ර වෙනවා. නොයෙක් කෙලෙස් වලට වස්තු වෙනවා. පංචස්කන්ධයේ මේ වගේ නොයෙක් රෝගාබාධ වලට පාත්‍ර වෙනවා. එවැගේම පස්පව දසා කුසල් ආදී සිද්ද වෙන මේ පංචස්කන්ධය නිසා මේකෙදි මහා නින්දිතයි. 1500ක් කෙලෙස් ඇති වෙන මේ පංචස්කන්ධයේ තුල. ඒ නිසා මේක නින්දිතයි. එවැගේම මේක නিত্য, සුභ, සුඛ, ආත්ම කියන ස්වභාව ලක්ෂණ හතරෙන් හිස් දෙයක්. ඒ නිසා මේක තුච්චයි. අවකාශයක් වගේ හිස් දෙයක්. ඒකෙන් නিত্য ස්වභාවයෙන් හිස් දෙයක්, සැපයෙන් හිස් දෙයක්, ආත්ම ස්වභාවයෙන් හිස් දෙයක්, එවාගෙම සුභතාවයෙන් හිස් දෙයක්. එනිසා මේක නින්දිතාර්ථයෙන් හිස් අර්ථයෙන් නින්දිත වූ තුච්ඡ වූ අර්ථයෙන් දුක්ඛං කියන පදේ නිර්වචනය හඳුන්වනවා. සමුදේ සමුදේ කියන තැනක් කියවෙන්නේ සං ඌ අය කියන මේ පද තුන එකතු වීමෙන් ඇදිච්ච පදයක් ඇටියිතයි. සං කියන්නේ උපසර්ගයක්. එවාගෙම ඌ කියන්නේ උපසර්ගයක්, අය කියන්නේ නාම පදයක්. අය කියන්නේ හේතුව, කාරණය, නිදානය කියන අර්ථ ඇති නාම පදයක්. සං කියන්නේ සංයෝග, සංගම්ම, සමුදය ආදි වශයෙන් මේ සම්බන්ධ කරනතාව සංයුක්ත කරන අර්ථය ඇති උපසර්ග වචනයක්. ඌ කියන්නේ උත්පාද, උදිති කියන තැන්වල වාගේ යමක් පහළ කර ගැනීම අර්ථයයි. සං ඌ අය කියන පද තුන සංදි ක්‍රමයෙන් එකතු වෙනවා. සං ඌ කියන අතරට අල් මයන්නක් එකතුනා සමු කියලා හැදෙනවා. සමු අය කියන තැනට අල් දයන්නක් එකතු වෙනවා ආගම වශයෙන්. එතකොට සමුදය කියලා පදේ හැදුනා. සමුදය කියන එකෙන් කියවෙන්නේ හේතු රාශියක් එකතු වීමෙන් දුක් උපදවන කාරණේ කියන එකයි. හේතු රාශියක් එකතුව දුක් උපදවන කාරණේ, දුක් උපදවන නිදානේ, දුක් උපදවන හේතුව කියන එකයි සමුදය කියලා හඳුන්වන්නේ. එනම් තෘෂ්ණාව ඇතුළු සමුදය සත්‍යයට නමක්. නිරෝධ, නිරෝධ කියලා කියන්නේ නී රෝධ කියන පද දෙකක එකතුවක්. නී කියලා කියන්නේ නැත කියන මේ නැත කියන අර්ථය ඇති තේරුමක් මේ නී කියන උපසර්ගයෙන් කියවෙන්නේ. රෝධ කියන්නේ බන්ධනාගාරයට නමක්. ඒක පාලියෙන් චාරක, චාරක කියලා හඳුන්වනවා. චාරක කියන්නේ දඬුවම් දෙන තැන. දඬුවම් දෙන තැන බන්ධනාගාරේ. එතකොට මේ ලෝකය පුරාම අවීචේ පටන් භවග්‍රේ දක්වා දඬුවම් ලැබෙන, දඬුවම් විදෙන ස්ථානයක් බැවින් තුන් ලෝකෙම බන්ධනාගාරයක්. ඒ දඬුවම් දෙන කෙනෙක් වෙන්නේ නැහැ. දඬුවම් දෙන්නේ තම තමාම කරගන්නාලද කුසල අකුසල කර්ම. සුගති ලෝකවල දඬුවම් දෙන්නේ කුසල කර්ම. සතර ආපායේ දඬුවම් දෙන්නේ අකුසල කර්ම. එිනුත් මනුස්ස ලෝකාදීහි අකුසල කර්මයන්ගේ දඬුවම්ද ලැබෙනවා. ඒ දඬුවම් විඳින ස්ථාන තමයි මේ 11 මේ වැදාරුම් නැත්තම් 11 වැදාරුම් කාම භූමිය, එවාගෙම රූප භූමිය, අරූප භූමිය කියන 36 භූමිය තලයේම කළ කුසල ආසවල කර්මයන්ට විපාක විඳින තැන් බැවින් ඒවා චාරක නැත්තම් බන්ධනාගාර. රෝධ, රෝධ කියලා හඳුන්වනවා. ඒ රෝධ නැති බන්ධනාගාරේ නැති තැනට කියනවා නිරෝධ කියලා. එතකොට නිර්වාණයට නිරෝධ කියලා නමක් ඇතිවෙන්නේ ඒ නිසයි. ඒ කියන්නේ බන්ධනාගාරෙන් තොරයි. තුන් ලෝකයේ නැමැති බන්ධනාගාරයෙන් එතර වූ තැන සාන්ත නිවන නිරෝධයයි. ඒකට නිබ්බාන කියලා හඳුන්වනවා තවත් තේරුමකින්. නිබ්බාන කියන්නේ මෙතෙන්දී 11 මහා ගින්නකින් මේ ලෝකේ දැවෙනවා තැවෙනවා. 11 මහා ගින්න නියුණු තැනද කියනවා නිබ්බාන කියලා. ඒක එක තේරුමක්. තවත් තේරුමක් තියෙනවා නිබ්බානෙට වානං වොච්චති තණ්හා තාය වාන සංකාතාය තණ්හාය නික්ඛන්තත්තා නිබ්බානන්ති පවුච්චති. භවා භවං විනනතෝ සංසිබ්බනතෝ වානං වොච්චති තණ්හා. භවයෙන් භවයට ආත්භාවයෙන් ආත්භාවයට මේ ස්කන්ධ පරම්පරාව ගැටලෙනවා. ගැට ගන්නවා, බඳිනවා, එකතු කරනවා, සංයෝග කරනවා, ගොතනවා, මහනවා. ඒකට කියනවා වාන වාන කියලා. ඒ වාන සංඛ්‍යාත තණ්හාව යම් තැනක නැත්නම් ඒ නික්මුණු තැනක් වෙයි නම් ඒකට කියනවා නිබ්බාන කියලා. ඒක සංදි විදියෙන් වායන්නේ අයන්න වෙන් කරලා අල්වායන්නේ දිත්ත කරනවා. දිත්ත කරපු අල්වායන්ට බයන්න ආදේශලා එක දිත්ත වුණාම නිබ්බාන කියලා පදේ ඇදුණා. අර වයන්න තිස්සෙලා අල්බයන්න වෙනවා, අල්බයන්න දිත්ත වෙනවා. එතකොට නිබ්බාන කියලා පදේ හැදුණා. ඒකින් කියවෙන්නේ තෘෂ්ණාව නැති තැන. තෘෂ්ණාවෙන් නික්මුණු තැන. මෙන්න මේ තේරුමෙන් නිබ්බාන කියනවා. ඒ වගේම බන්ධනාගාරයක් නැති තැන නිරෝධ කියලා හඳුන්වන දෙකම එක තේරුමයි නිවනට නමක්. ඊළඟට මාර්ගයේ මාර්ගය කියලා කියන්නේ මග්ගෝති ප්‍රතිපදා. මාර්ගය කියන්නේ ප්‍රතිපදාවයි. ප්‍රතිපදාව නමින් මෙතන හඳුන්වන්නේ ආර්ය සත්‍ය අවබෝධයට යන ගමන් මග. ආර්ය සත්‍ය හතර අවබෝධ කරගන්න නෑ වෙන මාර්ගයක්. මේ ආර්ය අෂ්ටායක මාර්ගය කියන මාර්ගයේ පමණයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න තියෙන එකම මාර්ගය. නිසා ඒකට කියන මග්ගෝති පටිපදා, ගමන් කරන පියනගන මාර්ගය මග්ගෝ කියලා හඳුන්වනවා. මෙන්න මේ කියන තේරුම් වලින් චතුරාර්ය සත්‍ය වටහා ගන්නවා. ඊළාට එක එක ආර්ය සත්‍යක තියෙන ලක්ෂණ හතර හතර. ඒ කියන්නේ පීලන, සංකත, සන්තාප, විපරිණාම කියන ලක්ෂණ හතරක් දුක්ඛ සත්‍යයේ තියෙනවා. ආයෝහන, නිදාන, සංයෝග, ඵලිබෝධ කියන අර්ථ හතරක් සමුදය සත්‍යයේ තියෙනවා. නිස්සාරණ, විවේක, අසංකත, අමත කියන අර්ථ හතරක් නිරෝධ සත්‍යයේ තියෙනවා. නීයාන, හේතු, දස්සන, අධිපති කියන අර්ථ හතරක් මාර්ග සත්‍යයේ තියෙනවා. මේ සියල්ල දැනගැනීමේ ප්‍රඥාව චතුසු සච්චේසු පඤ්ඤා කියලා හඳුන්වනවා. ඊළඟට හඳුන්වනවා තවදුරට පටිසම්භිදා ඥාන හතර කියලා. මේ පටිසම්භිදා කියන එක 23 ඥාන හතරක්. අර්ථ ප්‍රතිසම්භිදා, ධර්ම ප්‍රතිසම්භිදා, නිරුක්ති ප්‍රතිසම්භිදා, ප්‍රතිභාන ප්‍රතිසම්භිදා කියලා ප්‍රතිසම්භිදා ඥාන හතරක් තියෙනවා. සිව් පිලිසිමියා කියලා අපි සිංහලෙන් කියන්නේ ඒකයි. ඒක අවස්ථා දෙකක ලැබෙනවා. ඇතම් කෙනෙකුට සෝවාන් වීමේදී ඔය සිව් පිලිසිමියා ඥාන, චතු පරිසම්බිදා ඥාන ලැබෙනවා. බොහෝ සෙයින් ලැබෙන්නේ අරිහත් මාර්ගඥාන අවස්ථාවේදී රහත් වෙනකොට. ඒකට කියනවා ප්‍රබින්න ප්‍රතිසම්බිදා ඥාන කියලා ඔය අවස්ථා දෙක. මේක නිකන් ලැබෙනවා නෙමෙයි. කාරණා අටක් සම්පූර්ණ වීමෙන් ඔය මේ ප්‍රතිසම්බිදා ඥාන ලැබෙන්නේ. උබ්බ යෝගෝ බාහු සත්‍යං දේශ භාෂා චග්ග ආගම පරිපොච්ච අධිගමෝ ගරුසන්නිසයෝ තථා මිත්‍ය සම්පද මේ වේති පටිසම්භිද පච්චය නමින් පටිසම්භිදා ලබන්න කාරණ අටක් සම්පූර්ණ වෙන්න ඕනේ. එයින් එකක් මේ ජීවිතයේ, අනිත් හතම පූර්ව ජාතිවල පුරලා තියෙන්නට ඕන. උබ්බ යෝගෝ කියන්නේ පෙර බුද්ධ ශාසනවල ගත පච්චාගත වත කියන විශිෂ්ට භාවනා ප්‍රීවිතක අනුගමනය කළ තියෙන්නට ඕන. බාහව සත්‍යං කියන්නේ බහොසත භාව ත්‍රිපිටක ධර්මයේ බහොසත වාසයෙන් ඉගෙනගෙන තියා ගන්නට ඕන. දේශ භාෂා කියන්නේ පාලි භාෂා ප්‍රධාන භාෂා 100ක් පෙර ජාතිවල දැනගෙන තියෙන්නට ඕන. ආගම කියන්නේ ත්‍රිපිටක ධර්මයෙන් කොටසක් හෝ කටපාඩම් කළ තියෙන්නට ඕන. ආගේම පරිපොච්චා ඉගෙන ගන්න ත්‍රිපිටක ධර්මයේ අර්ථය මැනවින් ඉගෙන ගන්නට ඕනේ. ආගේම ගරු සම්නිසයෝ බොහොම උසස් කල්යාණ මිත්‍රයන් ඇසුර කරලා තියෙන්නට ඕනේ. මිත්‍ර සම්පද මේ වේති. එවාගේම වරින් වර දුතංග ධාරී, ත්‍රිපිටක ධාරී, ත්‍රිවිද්‍යා ධාරී, වාග් සට්ඨාභිඥා ලාභී උතුමන් ඇසුර කරලා තියෙන්නට ඕනේ. ඔය හත පෙර ජාතිවල පුරුදු කළා තියෙන්නට ඕනේ. වර්තමාන ජීවිතයේ අඩුගානේ සෝවාන් වෙන්නට ඕනේ, නැත්නම් අරිහත්ත්වයටපත් වෙන්න ඕනේ. සෝවාන් වෙනකොට කියන්නේ සේක පරිසම්බිදා කියලා. සවැත් නුවරින් සිටියේ ධම්මික උපාසකතුමා මච්චිකා සඳ නගරීටේ චිත්‍ර ගෘහපතිතුමා. ඔය පස් දෙනා සෝවාම් වෙනකොටම පරිසම්විදාලාභී වුණ විශිෂ්ට ධර්ම කථිකයන් වුණ. අනි සියල්ලෝම පරිසම්විදාලාභාන තින්න අරිහත්තයට පත් වෙලා. ඊළාට මේ පරිසම්විදා අතරින් අර්ථ ප්‍රතිසම්විදාව කොටස් පහකට බෙදෙනවා. මේ ගැන් දීර්ඝ විස්තරයක් කියන්න කාල වේලා මදි පාටයි. මෙහිදී තේරුම් ගන්නට ඕන යම් කිසි දෙයක හේතු ඵලයක් තියෙනවා නම් හේතු ඵලයට කියනවා අර්ථ ප්‍රතිසම්විදා. එවැගේම නිර්වාණයටත් කියනවා අර්ථ ප්‍රතිසම්විදා. එසේම සරුවක්යන් වාසයේ දෙසූ ධර්මය පිළිබඳව අර්ථය ආબોධ කර ගැනීම අර්ථ ප්‍රතිසම්විදා. එවැගේම කුසල විපාක අකුසල විපාක වටහා ගැනීම අර්ථ ප්‍රතිසම්විදා. ක්‍රියාසිත වටහා ගැනීම අර්ථ ප්‍රතිසම්විදා. අර්ථ ප්‍රතිසම්විදා පහයි. ධර්ම ප්‍රතිසම්විදා හැටියට පහක් යෙදෙනවා. ඒ කියන්නේ යම් කිසි ඵල නිස්පාදනය කරන හේතුවට කියනවා ධම්ම ප්‍රතිසම්විදා. එවැගේම ආර්ය මාර්ගයට කියනවා ධර්ම ප්‍රතිසම්විදා. එවැගේම කුසලයට කියනවා ධර්ම ප්‍රතිසම්විදා. අකුසලයට කියනවා ධර්ම ප්‍රතිසම්විදා. සාරවාක්‍යන් වාසයේ දසූ ත්‍රිපිටක ධර්මපාලියට කියනවා ධර්ම ප්‍රතිසම්විදා. ඔය සියල්ල පිළිබඳව ව්‍යාකරණයේ දන්නා ඥානය නිරුක්ති ප්‍රතිසම්විදාවයි. අර්ථය ධර්මය නිරුක්තිය කියන තුනම දන්නා ඥානය ප්‍රතිභාන ප්‍රතිසම්විදාවයි. මේවා ප්‍රභේද ප්‍රතිසම්විදා ඥානේ අවස්ථා කීපයයි. දැන් අපි සලකා බලන්නට ඕනේ මේ කියන ලද්දේ මේවා වඩන්නේ කොහොමද කියන එකයි අපිට දැන් කියන්න තියෙන ඉදිරියට. ඒවට කාල වේලා මදි පාටයි. නමුත් මෙතෙන්දි තේරුම් ගන්නට ඕනේ මේ ප්‍රඥා භාවනා වඩන්නේ උසස් වීරියත් සති සම්පජඤ්ඤාත් පිහිටුවාගෙන සීලය දරාගෙන මේක මේ භූමි ධර්මයන් ටික අවබෝධ කර ගන්නවා. පඤ්චස්කන්ධය, දොළොස් ආයතන, අටලොස් ධාතු, දෙවිසි ඉන්ද්‍රිය, පටිච්චසමුප්පාද මේවා ඉස්සෙල්ලා අවබෝධ කර ගන්නවා. මේකට කියනවා මේ භූමි ධර්ම කියලා. ඊළඟට සීල විසුද්ධියයි චිත්ත විසුද්ධියයි කියන මේ විසුද්ධි භාවනා දෙක මේ භාවනාවට අවශ්‍ය මූල ධර්මයි. මේවා මූලයේ පිහිටාගෙනයි මේ භාවනා වඩන්නේ. ඊළඟට භාවනාවේ ශරීරය හැටියට හඳුන්වනවා දිට්ඨි විසුද්ධිය, කාංකා විතරණ විසුද්ධිය, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය, පටිපදා ඥාන දර්ශන විසුද්ධිය සහ ඥාන දර්ශන විසුද්ධිය කියන මේ විසුද්ධි පහ. මේක මේ භාවනාවේ ශරීරයයි. එතකොට අර සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය කියන මේ මූල ධර්මයේ පිහිටාගෙන අර ස්කන්ධ ආතන ධාතු ඉන්ද්‍රිය පටිච්චසමුප්පාද කියන මේ භූමි ධර්මයන් මනවින් තේරුම්ගෙන ඉගෙනගෙන අර්ථ හදාරලා එවත් තේරුම්ගෙන ඊට පස්සේ මේ ධිට්ඨි විසුද්ධිය පටන් විපස්සනා ඥාන වඩනවා. මේ විදිහට වැඩිමින් තමයි මේ ආනිසංස ප්‍රභේද ලබන්න හැකි වෙන්නේ. ආනිසංස වාසයෙන් සතර මාර්ග සතර ඵල ප්‍රතිලාභය. ඊළඟට නික්ලේශී භාවය. එවාගෙම ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුක්ඛ ධර්මයන්ගෙන් සදාට අත මිදීම. ලෝකවාසීන්ගේ පූජාවන්ගේ සුදුස්සෙක් වීම, ආහුණෙය ආදී ගුණ සමන්වාගත වීම. එවාගෙම සංසාර ගමන අවසන් කළා බුදු පසේ බුදු මහරහතන් වහන්සේ ආબોධ කළ සාන්ත නිවණින් සදාට සැනසීම. මේ ආනිසංස ප්‍රඥා භාවනාව ආනිසංස හැටියට හැඳින්වෙනවා. එතකොට මෙතෙක් මේ කියවුනේ කුසල ප්‍රඥාව පිළිබඳවයි. මින් ඉදිරියට සරුවාඥන් වහන්සේගේ අනන්ත ප්‍රඥාවන් ගැන හඳුන්වනවා නම් දීර්ඝ වේලාවක් අපට ගන්නට අවශ්‍ය වෙනවා. එයින් අපි කැටියෙන් තේරුම් ගන්න ඕනේ සරුවාඥන් වහන්සේගේ ප්‍රඥාව මහා සාගරයක් වැනි, අවකාශය වැනි අනන්ත ප්‍රඥාවෙන් යුක්තයි. ඒ අනන්ත ප්‍රඥාව ඇති සරුවාඥන් වහන්සේ තමයි මේ ගාථා ධර්මයෙන් එදා දෙවියන්ට දේශනා කොට වදාළේ. මේ විදිහට සීලයක පිහිටා උපතින් නැනවත් කෙනෙක් වීරිය සීනුවනත් ඇතිව සමථ විපස්සනා භාවනා වඩා 108 වැදෑරුන් තෘෂ්ණා ජටා විජඨනේ කරලා අජරාමර සාන්ත නිවන්සෝ සාක්ෂාත් කරගන්න සමර්ථ වෙනවා කියේ. අපේ සම්බුද්ධ ශාසනයේ මෙන්න මේ කියන නිර්වාණගාමිනී ප්‍රතිපදා මාර්ගයයි. අදාපි මේ උදාපත් වී සිටින්නේ සම්මා සම්බුද්ධත්වයට පත් වීමෙන් වසර 2600ක් පිරෙන උතුම් වෙසක් පුන් පුර පසළොස්වක් පොහෝ දවසකයි. මේ දවසේදී අපි අනන්ත බුද්ධඥාන, අනන්ත බුද්ධ ගුණ සිහිපත් කරමින් ගෞතම සම්බුද්ධ ශාසනයේ ශ්‍රී ලංකාදීප ධරණී තලයෙහි අවුරුදු 5000ක් මුළුල්ලෙහි නිර්මලව ගගනතලයේ සඳේරු මඩලමින්, දිදුලමින්, බබලමින් අපරාජිත විරාජිතව නිර්මලව පවතිවා කියලා ප්‍රාර්ථනා තබා ගනිමු. ශාසන භාරධාරී මහා සංඝ පිතෘන් වහන්සේලා ප්‍රදාන බුද්ධ පුත්‍ර මහා සංඝ රත්නයේ සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් ප්‍රතිපත්තියෙන් අභිවෘද්ධියටපත් වෙමින් සදාම් ආලෝකයේ තුන් ලෝකයට විහිදුවමින් බුදු සසුන ආරක්ෂා කරනසේකවා කියලා මෛත්‍රියෙන් ආරාධනා කරමු. අහස පුරා ඉන්න ශාසන ආරක්ෂක ලෝකපාලක දිව්‍ය රාජ මණ්ඩලය අපේ මේ කුසල සම්භාරය අනුමෝදන්ව ශ්‍රී ලංකාද්වීප ධරණී තලයේට අවුරුදු 5000 වෙනතුරු අභ්‍යන්තර බාහිර උපද්‍රව නොනැසේ යල ගැලීම් වගේම සුලිසුලං හැමීම් දුර්භික්ෂ බය කඳු කලා වැටීම් නායයාම් වගේම තවත් දුරට යුද්ධ කලකෝලණ මේ කිසිවක්ම නැතුව ශ්‍රී ලංකාද්වීපයේ කීය ධර්ම රාජ්‍යයක් බෞද්ධ රාජ්‍යයක් ක්ෂේම භූමියක් ධර්මද්වීපයක් වශයෙන් පවත්නාසේ සරුවාකාරීන් දේව ආරක්ෂාව සලසා දෙත්වා කියලා අපි බඹතලේ දක්වා හඬ නගා ආරාධනා කරමු. එවැගේම ගිහි පැවිදි බෞද්ධ ජනතාව සම්බුද්ධ ශාසන ධර්මයේ මැනවින් අනුගමනය කරමින් සද්ධාවෙන් සීලයෙන් ශ්‍රොතෙන් ත්‍යාගයෙන් ඥානයෙන් ඉරියෙන් ඔත්තප්පෙන් සප්තාරි ධනස්කන්ධයෙන් දියුණු වෙමින් ත්‍රිපිටක ධාරී වෙමින් ඥාන අභිඥා උපදවමින් සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගෙන තම තමාගේ දෙලොව ජයගනජරාමද සාන්ත නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට වාසනාවන්ත වේත්වා කියලා ප්‍රාර්ථනා තබා ගනිමු. දැන් අද මේ විශිෂ්ට ධර්ම දේශනාවට ආරාධනා කළ පින්වත් සීලු දෙනාටද රත්නත්‍රය අනුභවයෙන් සහ මෙතෙකින් මේ සීලයක පිහිටා ධර්ම ශ්‍රවණය කිරීමෙන් අත් වූ කුසල සම්භාර ධර්මයේ හේතුයෙන් තම තමාගේ సంతාන තුල ධර්මාඥාන භාවනාඥාන වැඩි දියුණු කර ගනිමින් මෙලව ජයගෙන පරලොව ජයගෙන සසර ජයගෙන කෙලිසුන් ජයගෙන ආත්මය ජයගෙන අපරාජිතව බුදුපසේ බුදුමහා රහතුන් වහන්සේ නිවී සැනසී වදාළ අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තරාග්‍ර අමා මහ නිවන් සුව සුවසේම සාක්ෂාත් වේවා කියාපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ලංකාදීපං චිරං රක්ඛන්තු ත්වං සදාති. සීලේක පීඨා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් ධර්ම පූජා පැවැත්වීමෙන් සර්ව අප්‍රකාරයෙන් සුදුකගත් සීල කුසල සම්භාර ධර්මයේ සෑම දිනාට පාරමී සීරිසෙන් මහත්ඵල මහත්තානිසංස වේ දෙලොව සුභසත සැලසී කෙලවර අග්‍රාමාම නිවන් සෝපිනිස හේතු වාසනා වේවා කියාපි මෛත්‍රියෙන් ආශිංසන කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්තිමේවචේ අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු.